नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි මේ සිකුරාද දවසක ලංකාවේ වෙලාවෙන් සිකුරාද දවසක මේ එකතු වෙලා ඉන්නේ යම් කිසි ඒ ධර්මමය වැඩ කටයුත්තක් සඳහා. මොකද්ද මේ වැඩ කටයුත්ත? අපි පැය භාගයක් විතර අරගෙන යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඊට පස්සේ අපි ඒ තමුන්ගේ ඒ අධ්‍යාත්මික ජීවිතේ ඒ භාවනාමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවකට තමයි එකතු වෙන්න හදන්නේ. ඉතින් මුලින්ම අපිට පැය භාගයක් වාගේ වෙලාවක් තියෙනවා යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න. ඉතින් මේ ධර්ම දේශනාවට අදත් මම යම් කිසි මාතෘකාවක් තෝරගත්ත, යම් කිසි දෙයක් තෝරගත්. ඉතින් ඒ සඳහා ආරම්භයක් ගන්න මම කැමති මෙන්න මේ විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද්ද අපි මේ ජීවිත ගෙවාගෙන යනකොට, අපි මේ ජීවිත ගත කරගෙන යනකොට අපි නොයෙකුත් දේවල් අපිට ආරක්ෂාවට පිහිටට එකතු කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මේ ජීවිතේ කාලයක් ගෙවීගෙන යනකොට නොයෙකුත් ආපදා උපද්‍රව අපිට දක්නට ලැබෙනකොට, නොයෙකුත් අන්තරාය ඇති ස්වභාවයල් දක්නට ලැබෙනකොට අපි නිතර හිතනවා, කල්පනා කරනවා මොකක් හරි මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් වේවිද කියලා. මොකක් හරි ආරක්ෂාවක් මේ අන්තරායෙන් බේරෙන්න එකතු කරගන්න පුළුවන් වේවිද කියලා අපි නොයෙකුත් විදිහට උත්සාහ කරනවා. ඉතින් කෙනෙක් හිතනවා, මට පුළුවනි මගේ ඥාති හිත මිත්‍රාදීන් ටික ලංකර ගැනීමෙන්, ඒ පිරිසට කිට්ටු වීමෙන් මේ ආරක්ෂාව සලසගන්න කියලා. ඒ වගේම තවත් කෙනෙක් හිතනවා, මට මිල මුදල් වස්තු සම්භාර එකතු කර ගැනීමෙන් මේ විදිහට මගේ ආරක්ෂාව සලසගන්න පුළුවන් කියලා එන්නේ විදිහ අදහසකුත් කෙනෙක්ට පහළ වෙනවා. ඉතින් ওই විදිහට නොයෙකුත් ක්‍රමවලින් මේ ආරක්ෂාව සලසගන්න උත්සාහ කරනවා. හරියට අර අඳුරක යන මිනිස්සෙක් ටෝච් එලියක් අරගෙන තමුන්ගේ ඒ පිහිටට ටෝච් එකක් අරගෙන යනවා වගේ. එහෙම නැත්නම් ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙන, ඒ විදිහට සැකයක් තියෙන කෙනෙක් අන්න අර තමුන්ගේ ආරක්ෂකෙක් අරගෙන යනවා වගේ. මෙන්න මේ නොයෙකුත් දේවල් අපි පිහිටට එකතු කරගන්න උත්සාහ කරනවා. නොයෙකුත් දේවල් අපි අපේ ආරක්ෂාවට එකතු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ওই විදිහේ උත්සාහයකුත් එක්ක යන ගමනක් තමයි මේක. ඔය විදිහේ ආරක්ෂාවකුත් එක්ක යන ගමනක් තමයි මේක. ඉතින් මේ ගොඩක් වෙලාවට අපි මොනවද මේ ආරක්ෂාවට පිහිටට එකතු කරගන්නේ? මෙන්න මේ නොයෙකුත් කාමයන් තමයි අපි මේ ආරක්ෂාවට පිහිටට එකතු කරගන්නේ. කාමයන් තමයි අපේ ඉදිරියෙන් අපි එකතු කරගෙන යන්නේ. අර ටෝච් එළිය මොකද්ද? මේ කාමයන්. මේ නොයෙකුත් දේවල් වල පිහිටපතන්න, නොයෙකුත් පුද්ගලයන්ගේ පිහිටපතන්න අපි උත්සාහවත් වෙනවා. මේ පුද්ගලයෝ ඉදිරියෙන් තියාගෙන යන්න අපි උත්සාහවත් වෙනවා. නොයෙකුත් දේවල් ඉදිරියෙන් තියාගෙන යන්න අපි උත්සාහවත් වෙනවා. නොයෙකුත් දේවල් වලින් සැරසිලා යන්න අපි උත්සාහවත් වෙනවා. ඉතින් ඔහොම ගමනක තමයි අපි යෙදිලා ඉන්නේ. ඔහොම පිළිසරණක් තමයි අපි හොයාගෙන යන්නේ. නමුත් මොකද වෙන්නේ? අන්න මේ පිළිසරණට ගත්ත දේම, මේ පහසුවට ගත්ත දේම, මේ ආරක්ෂාවට ගත්ත දේම බොහොම අන්තරාය ඇති දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේක ආරක්ෂාවට තියාගෙන යන්නේ, නමුත් මේ ආරක්ෂාවට ගත්ත දේම බොහොම අන්තරා උපද්‍රව ඇති දෙයක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ කාමයන්ගේ බොහොම අන්තරායක් උපද්‍රවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආරක්ෂාවට ගත්ත දේ හරියට තමුන් අර ආරක්ෂාවට තියාගෙන ඉඳපු ඒ සොල්දාදුවෙක් නැත්නම් ආරක්ෂකෙක් හරියට තමුන්ගෙම බෙල්ල කපන්න නැත්නම් තමුන්ටම පිටිපස්සෙන් අනතුරක් කරන්න පිහියෙන් අනින්න යොමු වුණා වගේ වෙන මේ කාමයන්ගෙත් යම්කිසි ආදීනව ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. ඉතින් ඒ ආදීන ස්වභාවය අපිට දනවන්න, අපිට හිතවද්දවන්න නොයෙකුත් උපමා පාවිච්චි කරනවා. නොයෙකුත් උපමා පාවිච්චි කරනවා මොකක් සඳහාද? මෙන්න මේ ආදීනව ස්වභාවය අපිට කියලා දෙන්න, අපිට පෙන්නුම් කරන්න. ඉතින් අද ධර්ම දේශනාවට අපි කැමති මොකද්ද? මෙන්න මේ උපමා කිහිපයක් ඉදිරියෙන් තියාගන්න. මේ උපමා කීපයක් ඉදිරියෙන් තියාගෙන මේ ධර්ම දේශනාව කරන්න. මොකද එතන යම්කිසි උපමා හතක් වගේ ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකක් පෙන්නුම් කරන්නද? මෙන්න මේ කාමයන්ගේ ආදීනව ස්වභාවය පෙන්නුම් කරන්න. මේ කාමයන්ගේ තියෙන අනතුරුදායක ස්වභාවය පෙන්නුම් කරන්න නොයෙකුත් උපමා ගෙන හැර දක්වනවා. ඉතින් අපි එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු, කොහොමද මේ වගේ දේවල් මේ උපමාවෙන් පැහැදිලි වෙලා එන්නේ, මේ වගේ දෙයක් ඇත්තටම අපේ ජීවිතවල මේ කාමයන්ගේ තියෙනවාද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න බලමු. ඉතින් පළවෙනියටම ගත්තොත් මොකද්ද, මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් කියන දේවල් හරියට මෙන්න මේ ඇට කැබැල්ලකට උපමා කරනවා, අස්ති කැබැල්ලකට උපමා කරනවා මේ කාමයන් කියන දේවල්. කොහොමද එතන සඳහන් කරන්නේ, යම් කිසි බඩගින්නෙන් පෙළුණු සුනකේක්, බොහොම බඩගින්නෙන් විඩාවට පත්වුණු සුනකේක්, අන්න ගවඝාතක මඩුවක් ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා, මේ ආහාරයක් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට මේ ගවඝාතක අතවැසියා මේ සුනකයව දැකලා මොකද කරන්නේ, අර මස් හූර්ලා අයින් කරපු අස්ති කැබැල්ල විතරක් තියෙන මෙන්න මේ ඇට කැබැල්ලක් මේ සතා දිහාවට විසිකනවා. ඉතින් මේ සතා මොකද කරන්නේ, මේක දැක්කහම අන්න තමුන්ට බොහොම වටින දෙයක්, බොහොම කුස පුරව ගන්න පුළුවන් දෙයක් හම්බුණා කියලා ඒක අරගෙන ඔන්න පැතකට යනවා. ගිහිල්ලා මේ සත්වයා මොකද කරන්නේ, මේක ආහාරයට අරගෙන තමුන්ගේ අර කුසගින්න නිවා ගන්න උත්සාහ කරනවා. මේ මස් නැති ඇට කැබැල්ල, තමයි මේ ආහාරයට ගන්න. යම් කිසි ලේ ගෑවිලා තියෙන මේ ඇට කැබැල්ල තමයි ආහාරයට ගන්න. ඉතින් මෙහෙම ආහාරයට ගන්න උත්සාහ කරාට මේ සතාගේ කුස පිරෙන්නේ නැහැ මේකෙන්. මේක ආහාරයට ගත්තා කියලා කුස පිරීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. සමහර වෙලාවට අර විකලා විකලා මේ සතාගේම ලේ තමයි, තමුන්ගේම ලේ තමයි ගිලින්නේ. මොකද්ද, අන්න බඩ පුරව ගන්න උත්සාහ කරනවා බඩ පිරෙන්නේ නැති දෙයකින්. අර අස්ති කැබැල්ලක් කාලා කාලා උත්සාහ කරනවා මේ බඩ පුරව ගන්න, මේ කුස ගින්න නිවා ගන්න. නමුත් මොකද වෙන්නේ, අන්තිමට වෙහෙසක් විතරක් ඉතුරු වෙනවා. ඔන්න ඒ වගේ කාමයන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඔන්න ඒ වගේ ආදීන ස්වභාවයක් තියෙනවා මේ කාමයන්ගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද්ද මේකේ අර්ථය, මේ කාමයන් කියන දේවල් කොච්චර වින්දත්, කොච්චර ලං කරගත්තත් ඇතිවීමක් නැහැ. කුස පිරීලා ඉවර වෙන්නේ නැහැ. බොහොම වෙහෙසෙනවා, බොහොම උත්සාහ කරනවා, බොහොම රස විඳින්න උත්සාහ කරනවා. නමුත් කවදාවත් ඇතිවීමක් නැහැ, කරලා ඉවරවීමක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත වෙහෙසක් ඉතුරු වෙනවා, නැවත නැවත කුසගින්නක් ඉතිරිපත් වෙනවා, නැවත නැවත උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ වගේ ආදීනව ස්වභාවයක් මේ කාමයන්ගේ තියෙනවා කියලා ඔන්න උපමාවක් ගෙනහැර දක්වනවා. ඊළඟට කියනවා තව උපමාවක් කියන්නේ මොකද්ද, මෙන්න මෙහෙම උපමාවක් කියනවා. මේක හරියට මස් කැබැල්ලකට උපමා කරනවා. එතන මොකද සඳහන් කරන්නේ, යම් කිසි පියා උකුස්සෙක් වගේ සතෙක් මෙන්න මේ මස් කැබැල්ලක් අරගෙන අහසට නගිනවා. එතකොට මේ මස් කැබැල්ල දැකපු අටපිටාවේ ඉන්න සත්වයෝ මෙන්න මේ මස් කැබැල්ල දැහැ ගන්න උමනාවෙන් මේ සතාගේ පිටිපස්සේ එලෝගෙන යනවා. අර මුලින් එකතු කරගත්ත සතාගේ පිටිපස්සෙන් එලෝගෙන යනවා. ඉතින් එලෝගෙන ගිහිල්ලා යම් කිසි අවස්ථාවක මහ පිරිසක් එලෝගෙන ඉන හිඳ එක්කෝ මේ මස් කැබැල්ල අතාරින්න වෙනවා. එහෙම නැත්නම් ඒක නිසාම අනතුරටපත් වෙලා තමන්ගේ ජීවිතය හරි නැත්නම් ඒහා සමාන දුකකට හරි පත් වෙන්න වෙනවා කියලා අන්න ගෙනහැර දක්වන. මොකද්ද මේ අදහස, අන්න කෙනෙක් කාමයන් ලං කර ගන්නවා, තමුන්ට යම් කිසි උත්සාහයක් දැරලා කාමයන් ලං කර ගන්නවා. තව පිරිසක් මොකද කරන්නේ, මේක දැකලා පිටිපස්සෙන් හඹාගෙන එනවා. මේ කාමයන් එකතු කරගන්න පිටිපස්සෙන් හඹාගෙන එනවා. අර පුද්ගලයා ලබාගත් දේ තමුන්ට අයිති කරගන්න පිටිපස්සෙන් හඹාගෙන එනවා. ඉතින් මොකද වෙන්නේ, අර පිටිපස්සෙන් හඹාගෙන එන පිරිසගේ උපක්‍රම නිසාම එක්කෝ මේක අතාරින්න සිද්ධ වෙනවා, එහෙම නැත්නම් අන්න තුවාල ලබන්න, මරණයට පවා පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය වගේ ක්‍රියාදාම ඕන් තරම් වටපිටාව දිහා බැලුවාම දකින්න පුළුවන්, මේ බාහිර ලෝකෙ දිහා බැලුවාම දකින්න පුළුවන්. අන්න එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කාමයන් හරියට මස් කැබැල්ලකට උපමා කර දක්වනවා. ඊළඟට තුන්වෙනි උපමාවක් සඳහන් කරනවා මේ විදිහට, කෙනෙක් යම්කිසි අඳුරක ඒ තනහුලක් පත්තු කරගෙන මෙන්න මේ අඳුරට පිළිසරණක් විදිහට තනහුලක් පත්තු කරගෙන උඩුසුළඟ දිශාවට යනවා. එතකොට මොකද වෙන්නේ, මේ තනහුල පිළිසි තමුන්ගේ ඇඟට තමයි එන්නේ. යම්කිසි අවස්ථාවක් එනවා මේක අතාරින්න වෙන අවස්ථාවක්. යම්කිසි අවස්ථාවක මේක අතහැරියේ නැත්තම් මොකද වෙන්නේ, අන්න ඒක විසින් තමුන්වම දවනවා. අර ආරක්ෂාවට අරගෙන ගිය තනහුල යම් කිසි වෙලාවක අතහැරියේ නැත්නම් අන්න දැවිලා දැවිලා තමුන්ගේ කයත් දවන අවස්ථාවක් බවට පත් වෙනවා. ඔන්න ඔය වගේ කාමයන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඔන්න ඒ වගේ කාමයන් කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් ගැන හැර දක්වනවා. මොකද්ද මේකේ අදහස? අන්න කාමයන් පෙරටු කරගෙන ඒවායෙන් එළියක් ලබාගෙන ගියාට මොකද? මේක දැවි දැවි තමුන්ගේ කයට තමයි එන්නේ, තමුන්ගේ ඇඟට තමයි එන්නේ, තමුන් වෙතට තමයි එන්නේ. අන්න යම්කිසි අවස්ථාවක ඒව අල්ලගෙන ඉඳියොත්, හඬමින් වැළපෙමින් අතාරින්නේ නැතුව ඉඳියොත් අන්න තමුන්වත් දවලා තමයි මේ කාමයන් නවතින්නේ කියලා අන්න උපමාවක් ගැන හැර දක්වනවා. ඉතින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න, තම තමන්ගේ ජීවිතත් එක්ක හිතලා බලන්න. ඒ අල්ලගත් දේවල් වෙනස් වෙනකොට, ඒව අතාරින්න සුදුසු වේලා වෙනකොට කොයි විදිහේ දුකක් පීඩාවක් දෙමින්ද ඒ වගේ දේවල් නැති වෙලා ගියේ කියලා, ඒව අතාරින්න අපි කොච්චර මැලි වුණාද, කොච්චර විලාප දුන්නද කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ උපමාවකින් ගැන හැර දක්වනවා. ඊළඟට තව උපමාවක් දෙනවා. මොකද්ද? මේ කාමයන් හරියට සිහිනෙන් දැක්ක දෙයක් වගේ, සිහිනෙන් දැක්ක දෙයක් වගේ. යම්කිසි පුද්ගලයේ කන්න රෑ ඒ නින්දෙදි යම්කිසි බොහොම අගන පොකුණු තියෙන බොහොම සුන්දර උයන් බොහොම සැප සම්පත් විඳිනවා හීනෙන් දකින්න. හීනෙන් දකින්න. ඉතින් හීනෙන් දකින්න වෙලාවේ මේක බොහොම ඇත්තයි, බොහොම මෙහොම ස්වභාවිකයි, මේ මම විඳිනවා කියලා තමයි හිතෙන්. නමුත් අන්න ඇහැරුණාට පස්සේ මොකද්ද? අන්න ඒක සිහිනයක් පමණයි. සිහිනයක් පමණයි. ඉතින් බලන්න අපේ ජීවිතවල කොච්චරනම් සැප සම්පත් විඳලා ඇතිද? ඒ විඳපු දේවල් පොඩ්ඩක් පස්සේ මතක් කරලා බලනකොට, දැන් ඇහැරිලා මතක් කරලා බලනකොට අන්න හරියට සිහිනයක් වගේ. සිහිනයක් වගේ මේ ඇත්තට විඳද නැත්තම් සිහිනකින් විඳද කියලා හිතාගන්න බැරි තරම්. ඒ විඳින මොහොතේ නිකන් බොහොම ඇත්තයි, බොහොම ස්වභාවිකයි විදිහට පෙවුණාට අන්න ටිකක් කාලයක් යනකොට, කාලය ගෙවිගෙන යනකොට අන දැක්කට හිතෙනවා මේක ඇත්තටම මම වින්දද නැත්නම් මේක සිහිනයක්ද කියලා අන්න හරි ඉක්ම ගිය කාලය ගැන හිතෙනවා. එහෙම කල්පනා වෙනවා. ඉතින් ඔහොම දෙයකුත් මෙන්න මේ කාමයන්ගේ තියෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගැන හර දක්වනවා. ඊළඟට මේක අඟුරු වලකට උපමා කරනවා. මේ කාමයන් කියන දේවල් හරියට අඟුරු වලක් වගේ කියලා උපමා කරනවා. එතන මොකද සඳහන් වෙන්නේ? අන්න යම්කිසි ජීවිතයට කැමති මරණයට අකමැති පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා ආසන්නයේ යම්කිසි මහ විශාල අඟුරු වලක් තියෙනවා. මේ පුද්ගලයාගේ ගැඹුරටත් වැඩිය අඟුරු වලින් පිරිච්ච, අර රත් පැහැගත් අඟුරු වලින් පිරිච්ච අඟුරු වලක් තියෙනවා. ඉතින් තව පුද්ගලය දෙන්නේ කන්න මොකද්ද කරන්නේ? මෙතෙන්ට ඇවිල්ලා මේ තැනැත්තව බලෙන්ම ඇදගෙන අන්න අර අඟුරු වල දිහාවට යනවා. අඟුරු වල දිහාවට යනවා. එතකොට මේ ජීවිතයට කැමැති මරණයට අකමැති දුකට අකමැති පුද්ගලයාගේ කැමැත්ත තියෙන්නේ මොකද්ද? අන්න අර අඟුරු වලෙන් ඉවතට තමයි කැමැත්ත තියෙන්නේ. කයෙනුත් කැමැත්ත තියෙන්නේ අඟුරු වලෙන් ඉවතට, හිතෙනුත් කැමැත්ත තියෙන්නේ අඟුරු වලෙන් ඉවතට. නමුත් අර පුද්ගලය දෙන්නගේ බලයට මේ තැනැත්තව අඟුරු වල දිහාවට ඇදීගෙන යනවා. ගිහිල්ලා ඒ මරණය හා සමාන දුකකට පත් වෙනවා, මරණයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන හැර දක්වනවා. මොකද්ද මේකේ අදහස? අන්න කාමයන් තමුන්ට විපත් කරනවා කියලා හොඳටම තේරෙනවා. කයිනුත් හිතිනුත් ඒ දිහාවෙන් ඉවතට තමයි මේ තැනැත්තාගේ කැමැත්ත තියෙන්නේ. නමුත් අන්න මොකද වෙන්නේ? මේවායේ බලයට, මේවායේ ශක්තියට ඉබේම ඇදිලා යනවා. දැන් හොඩ පොඩ්ඩක් බාහිර ලෝකෙ දිහා බලන්න. ඔය අපරාධ කරලා විපතට පත් වෙන මිනිස්සු බලන්න. ඒගොල්ලෝ දන්නව මේකෙන් තමුන් විපතට පත් වෙනවා කියලා. මේක කරොත් ඒ නීතිය රැහැනට අහුවෙලා බොහෝ දුක් වේදනා විඳින්න වෙනවා කියලා මේ පුද්ගලයෝ දන්නවා. නමුත් දැනගත්තර මොකද? අන්න කාමයන්ගේ තියෙන ආකර්ෂණ බලයට හරියට අර පුද්ගලයෝ දෙන්නේ ඇදගෙන යනවා වගේ මේ තැනැත්තව බලෙන්ම ඒ දිහාවට ඇදගෙන යනවා. අර අපරාධේ දිහාවට ඇදගෙන යනවා. අර විපත දිහාවට ඇදගෙන යනවා. අන්න ඔය වගේ කාමයන් කියලා බුදුරජාණන් වහන්සේ ගැන හර දක්වනවා. ඊළඟට තව උපමාවක් දෙනවා. මොකද්ද? පිරුවට ගත් දෙයක් වගේ මේ කාමයන් කියලා. මොකද්ද කරන්නේ? අන්න තැනැත්තෙක් බොහොම ලස්සනට ඒ සැරසිලා, ඒ ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා මොකක් හරි උත්සව අවස්ථාවකට එකතු වෙනවා. උත්සව අවස්ථාවකට ගිහිල්ලා එකතු වෙනවා. එකතු වෙලා ඒ උත්සවයට සහභාගී වෙනවා. ඉතින් වටපිටාවේ දකින්න පුද්ගලයෝ කියනවා, මෙන්න මුදල් ඇති කෙනෙක්, වස්තු ඇති කෙනෙක් මෙන්න මේ විදිහට තමයි වස්තුව පරිභෝග කරන්නේ. මෙන්න මේ විදිහට තමයි බොහොම තමුන්ගේ ඒ වස්තු සම්භාර පෙන්වන්නේ. මේ විදිහට තමයි තමුන්ගේ හැකියාව පෙන්වන්නේ කියලා අන්න අර වටපිටාවේ ඉන්න මිනිස්සු ටික කියනවා. කියනවා. එහෙම කියලා මෙහෙම ඉන්න අතරේ මොකද්ද වෙන්නේ? මේ තැනත්තා මේ දේවල් හැම දෙෙම පිරුවට තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ණයට අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමුන්ගේ අර ඇඳුම්, ඒ වගේම යාන වාහන, ඒ ආභරණ සියල්ලම ණයට තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මේ උත්සව අවස්ථාව මැද්දෙදිම අන්න අර අයිතිකාරයෝ ටික ඇවිල්ලා මේ තැනත්තාගේ ආභරණ, මේ තැනත්තාගේ ඇඳුම් පැළඳුම්, මේ තැනත්තාගේ යාන වාහන ටික ඔක්කොම ඉල්ලගෙන යනවා. ඒ වටික ඔක්කොම ඉල්ලගෙන යනවා. අන්න එතකොට මේ තැනත්තා මොන වගේ අපහසුතාවයකට පත් වෙනවද? මොන වගේ අපහසුතාවයකට පත් වෙනවද? අන්න ඒ වගේ තමයි කාමයන් කියලා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. මොකද්ද මේකේ අර්ථය? අන්න මේ කාමයන් වලින් සැරසිලා ගියාට මේවා හරියට ණයට ඉල්ලගත්ත දේවල් වගේ. කොයි වෙලාවෙ අර අයිතිකාරය ඇවිල්ලා ඉල්ලයිද කියන්න බෑ. ඒ අයිතිකාරය ඇවිල්ලා ඉල්ලගෙන ගියාම අන්න කොච්චර අපහසුතාවයකට පත් වෙයි ඉන්න වෙයිද කියලා කියන්න බෑ. එන්නේ නිසා පිරුවට ගත් දෙයකට, ණයට ගත් දෙයකට උපමා කරනවා මේ කාමයන්. ඊළඟට සඳහන් කරන අවසාන වශයෙන් මොකද්ද? මෙන්න මේ පළතුරු ගසකට උපමා කරනවා මේ කාමයන් කියන දේවල්. ඔනේ යම්කිසි පුද්ගලෙක් එන්නේ පළතුරු ගසක් දකිනවා. බොහොම රස්සන, රසවත්, ගෙඩි වලින් පිරලා තියෙන පළතුරු ගසක් දකිනවා. ඉතින් මේ දැනත්ත මොකද කරන්නේ? බොහොම වෙහෙස මහන්සිලා මේ ගස උඩට නැගලා අර රසවත් පළතුරු රස විඳිනවා. ඒවායේ රසේ විඳිනවා. ඉතින් ඒ අතරේ තව පුද්ගලයෙක් එනවා මෙතෙන්ට, මේ පළතුරු කන්න කැමැත්තක් තියෙන තැනැත්තෙක්. මේ පළතුරු ගහ දිහා බලලා ඒවා විඳින්න කැමැත්තක් තියෙන තැනැත්තෙක්. නමුත් මේ තැනැත්තට මොකද්ද තියෙන අවුල? මේ තැනැත්තට අර පළතුරු ගහට නගින්න හැකියාවක් නැහැ. නගින්න තරම් ශක්තියක් නැහැ. ඉතින් මේ තැනැත්ත මොකද කරන්නේ? අන්න අර ගහ කපලා පළතුරු කන්න උත්සාහ කරනවා. ගහ කපලා ඒ පළතුරු ආහාරයට ගන්න උත්සාහ කරනවා. අන්න එතකොට අර ගහේ ඉන්න මිනිස්සයාට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියනවා. ඒ තැනැත්තා මොකද, එක්කෝ ඒ පළතුරු ටික අතෑරලා බිමට පනින්න වෙනවා, එහෙම නැත්නම් ඒ ගහත් එක්ක වැටිලා විපතට පත් වෙන්න වෙනවා. අන්න යම් කිසි කෙනෙක් තමුන්ගේ හැකියාවෙන් ඒ නියම විදිහට, නීත්‍යානුකූල විදිහට යම් යම් දේවල් ලං කරගෙන ඒවා විඳිනවා, ඒ කාමයන් විඳිනවා. නමුත් තව කෙනෙක් මොකද කරන්නේ? මේ තැනැත්තට අන්නර තමුන්ගේ හැකියාවෙන් ඒවා ලං කරගන්න හැකියාවක් නැහැ, ඒ පිළිබඳ ශක්තියක් නැහැ. ඉතින් මේ තැනැත්ත මොකද කරන්නේ? අර නියම ක්‍රමයට නෙමෙයි, අනියම් ක්‍රමවලින් මේ කාමයන් ලං කරගන්න, ඒවා විඳින්න උත්සාහ කරනවා. අන්න එතකොට අර නියම ආකාරයකට ලං කරගත්ත තැනැත්තට අර අනියම් ආකාරයෙන් ඒ විදිහට කාමයන් ලබා ගන්න උත්සාහ කරන පුද්ගලයන්ගෙන් විපතට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒවායේ ඒ දුකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒවා අතහැරලා දැම්මේ නැත්නම් අන්න මරණය හා සමාන දුකකට තමුන් අරගෙන යනවා කියලා ඔන්න ඔය විදිහට කාමයන්ගේ ආදීනව නොයෙකුත් උපමා වලින් පෙන්නවා. ඉතින් අපි මේක අරගෙන යනකොට, අපි මේවා දරාගෙන යනකොට අපිට මෙන්න මේ ආදීනව පේන්නේ නැහැ. ඉතින් ඒකින්ද මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ විදිහට උපමාගෙන හැර දක්වලා පෙන්වන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහ ආදීනව ස්වභාවයල් මේ කාමයන්ගේ තියෙනවා. මේ විදිහ ආදීනව තියෙනවා. අන්න ඒ උපමාවෙන් හරි මේ ආදීනව දැකලා මේකෙන් මිදෙන්න උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් මෙහෙම ආදීනව දැකපු කෙනෙක් ගොඩක් වෙලාවට අනිත් අන්තයට යන්න උත්සාහ කරනවා. මේ කාමයන් සම්පූර්ණයෙන් ඒවායින් දුරස් වෙන්න උත්සාහ කරනවා. ඒවා සම්පූර්ණයෙන් පාවිච්චි නොකර ඉන්න උත්සාහ කරනවා. අන්න බුදුරජාණන් වහන්සේත් එවැනි වූයේ අන්තයකට ටික කාලයක් වැටුණා. වැටිලා මේ කය පවත්වන්නේ නැතුව අන්න මරණයටම ලං වුණා. සිහි නැති වෙලා යන මරණයකටම ලං වුණා. අසිහියෙන් මරණයට ලක් වෙන අවස්ථාවකටම ලං වුණා. අන්න නමුත් යන්තම් කල්පනා වුණා මෙහෙම සම්පූර්ණයෙන් මේක අතෑරලා මේක කෙලවර කරන්න බෑ. ඒ කය පරිභෝග කරන්න වෙනවා. තමුන්ට යම්කිසි වස්ත්‍රයක් දරාගෙන ඉන්න වෙනවා. මේ කයට යම්කිසි සැප ප්‍රමාණයක් දෙන්න වෙනවා. ඒක පවත්වන්න වෙනවා කියලා අන්න අවසාන මොහොතේ තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මොකද්ද කිව්වේ? මෙන්න මේ අන්ත දෙක අතරින් මේ කාමයන්වල ගැලිලා මේවා විඳමින් මුලාවට පත් වෙලා ඉන්න අන්තේ අන්න ඒවා සම්පූර්ණ ඉවත් කරන්න උත්සාහ කරන අන්තෙකිනුයි අතරින් යම්කිසි මාර්ගයක් පෙනෙනවා. යම්කිසි ප්‍රතිපදාවක් පෙනෙනවා. එතකොට තේරුම් ගත යුත්තේ තමයි මේවා ඉවත් කරන්න නම් අන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවකට යන්න ඕනේ. අනුපිළිවෙල ප්‍රතිපදාවකට යන්න ඕනේ. එකම මේක එකට විඳමින් ඉඳලා සම්පූර්ණ එකපාරට ඉවත් කරන්න බෑ. මොකද්ද පරීක්ෂණයක් සඳහන් වෙනවා යම්කිසි අවස්ථාවක ඒ කුඩා දරුවන් පිරිසක් මෙන්න මේ විදිහේ පරීක්ෂණයකට ලං කළා. මොකද්ද අමානුෂික පරීක්ෂණයකට ලක් කළා. මොකද්ද එක දරුවන් පිරිසක් අන්න තමුන්ගේ මවගේ සෙනෙහස ලැබමින් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් කාලේ ගත කරන්න යොදලා තියෙන මේ අලුත උපන් දරුව පිරිසක්. තව දරුව පිරිසක් මොකද කරලා තියෙන්නේ? කිසිම ඒ මනුෂ්‍ය ස්පර්ශයක් නැතුව ඒ යන්ත්‍රවලින් අන්න තමුන්ට අවශ්‍යතා ඒ ආහාර ටිකක් අන්න දීලා තියෙනවා. යන්ත්‍රෙකින් මේ දරුවව නඩත්තු කරලා තියෙනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ටික දවසක් යනකොට අන්න අර යන්ත්‍රෙන් නඩත්තු කරපු දරුව ටික මරණයට පත් වෙලා තියෙනවා. අර මව විසින් නඩත්තු කරපු දරුව ටික හොඳින් ජීවත් වෙලා තියෙනවා. ඉතින් අන්න එහෙම අපිට අන්තයකට ගියොත් මොකද වෙන්නේ? අන්න ඒකෙන්ම මේ ජීවිතේ කෙලවර වෙන්නත් පුළුවන්. ජීවිතේ අවසන් වෙන්නත් පුළුවන්. ඒක නිසා අන්න අර මැදුම් ප්‍රතිපදාවක් යම්කිසි මධ්‍යස්ස ස්වභාවයක් හිතට නගා ගන්න වෙනවා. ඒ විදිහේ උත්සාහයක් දරා ගන්න වෙනවා. ඉතින් ඕක හරියට දැන් අද කාලේ මොකද්ද අපේ මේ ලෝකේ මේ කාලේ අන්න අවශ්‍ය ශක්ති පරිභෝජනයෙන්, ඒ අවශ්‍ය මේ ලෝකෙට අවශ්‍ය ශක්තියෙන් අන්න වැඩි හරියක් මොනවද යොදාගන්නේ? සමහර විට 80%ක් වගේ ප්‍රමාණයක් යොදාගන්නේ මොනවද? මේ පොසිල ඉන්ධන වලින් තමයි යොදාගන්නේ. පොසිල ඉන්ධන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ පොසිල ඉන්ධන පාවිච්චි කිරීමේ ආදීනවය මොකද්ද? අන්න එන්න එන්න අර හරිතාගාර වායුන් කියන ඒවා මේ වායු ගෝලයට මුදාහැරෙනවා. අර පොළව ඇතුලේ හිර වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් විදිහට මේ වායු ගෝලයට මුදාහැරෙනවා. මොකද වෙන්නේ? අන්න ටිකෙන් ටික මේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවා. වායුන් වැඩි වෙන්න ඒ කාබන් ඩයොක්සයිඩ් වගේ වායුන් වැඩි වෙන්න පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. මේ ජීවත් වෙන්න බැරි තත්ත්වයට මේ ලෝකේ ටිකෙන් ටික ගමන් කරනවා. අර උත්තර ධ්‍රවයේ තියෙන අයිස් දිය වෙලා යනවා. නොහොම ආපදාවකට ලක් වෙනවා. ඉතින් මේ අර පරිසර සංවිධානය එකතු වෙලා මොකද්ද කරන්නේ? මේකට එරෙහිව අරගල නගනවා. මොකද්ද දක්වන සටන් පාටේ? keep it in the ground කියලා තමයි කෑ ගහන්නේ. මේක පොළව යට තියෙන අරපල්ලා කියලා කෑ ගහනවා. එහෙම කෑ ගැහුවට මොකද? අන්න මේ ශක්ති අවශ්‍යතාවයෙන් 80%ක් වගේ ප්‍රමාණයක් අන්න පොසිල ඉන්ධන වලින් තමයි දැනටත් පාවිච්චි වෙන්නේ. අන්න එහෙනම් පොසිල ඉන්ධන ඉවත් කරන්න කලින්, ඒවා පොළව යට තියාගන්න කලින් අන්න ඒක ක්‍රමානුකූල අනුපිළිවෙල ප්‍රතිපදාවකින් යන්න වෙනවා. අනුපිළිවෙල ප්‍රතිපදාවක් අනුගමනය කරන්න වෙනවා. එකපාරට නවත්තන්න බෑ. ඒ වෙනුවට අන්න ටික කාලයක් උත්සාහයෙන් වෙන වෙන ශේෂ්ත්‍ර ගැන උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ වගේ තමයි මෙන්න මේ කාමයන්ගේ ආදීනව දැකපු කෙනෙක්ටත් යම්කිසි අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කාමයන් අධික ලෙස පරිභෝග කිරීමෙන් පොඩ්ඩක් ඉවත් වෙලා තමුන්ගේ අවශ්‍යතාවයට ඒවා පරිභෝග කරන්න වෙනවා. මේ කය පවත්වන්න වෙනවා. මේ කයට අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න වෙනවා. ඒක සම්පූර්ණ කළා අන්න මේ තැනත යම්කිසි පහසුවක් තමන්ගේ ජීවිතේ ළඟා කර ගන්නවා. ඒ ළඟා කරගෙන අන්න ඒ පහසුව මෙන්න මේකෙන් අත්මිදීම සඳහා, මේ කාමයන්ගෙන් මිදීම සඳහා පාවිච්චි කරනවා. මොකද්ද එතකොට කරන්නේ? මේ හොඳට තමන්ගේ කයේ පහසුව, හිතේ පහසුව ඇති කරගත්ත මේ තැනත්තා අන්න බොහොම විවේකීව වාඩි වෙලා, එහෙම නැත්නම් විවේකීව ඇවැදිමින් තමන් කෙරෙහි අවධානයක් යොමු කරනවා. තමන් කෙරෙහි යම්කිසි අවධානයක් පවත්වන්න උත්සාහ කරනවා. අන්න එතකොට අර කාමයන්ගෙන් යම්කිසි මිදීමක් ඇති වෙනවා. ඒ කාමය ගුණවලින්, අර ඇස්වලින් කන්වලින් ඒ විඳිමින් පැවතිච්ච කාමයන්ගෙන් යම්කිසි මිදීමක් ඇති කරගෙන අන්න තමුන් කෙරෙහි අවධානයක් ඇති කරගන්න යම්කිසි උත්සාහයක් දරනවා. ඉතින් එහෙම උත්සාහ කරා මොකද්ද වෙන්නේ? අර කලින් පරිභෝග කරපු කාමයන්, කලින් තමුන් යෙදිලා ඉඳපු කාමයන්, කාම සංඥාව විදිහට, ඒ හිතේ හිතුවිලි විදිහට, නොයෙකුත් අතීත සිදුවීම් විදිහට මේ තැනැත්තට ඉදිරිපත් වෙලා එනවා. ඉතින් මොකද්ද මේ තැනැත්තා මේක බාධාවකට තමයි අරගන්නේ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි අර කාමයන්ගෙන් මිදීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ හිත ඇතුලේ තියෙන කාම සංඥාව ඉදිරිපත් වෙන්නේ. අර කලින් විඳපු දේවල් ඉදිරිපත් වෙන්නේ අන්න ඒක නිසා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අර කාමයන් විඳ විඳ ඉන්නට වැඩිය, ආපහු ඒ මඩගොඩට පනිනවට වැඩිය මෙන්න මේ හිත ඇතුලේ හිතවිලි විදිහට ඉදිරිපත් වෙන මේ දේවල් හොඳයි කියලා අරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒවා හොඳයි කියලා පිළිගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අන්නේ පිළිගැනීමෙන් මේ තැනත්තට තව පියවරක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ කාම සංඥාව අන්න රූපයකින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. අර තමුන්ගේ හුස්මක් වැඩෙනකොට ඒ හුස්ම කොහොමද දැනින්නේ කියලා දැනෙන ස්වභාවයෙන් අන්න අර එන හිතුවිලි ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඒ හිතුවිලි ඒ වෙනුවෙන් අයින් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට අන්න කයපායට දැනෙන ස්පර්ශී, ඒ කකුලට දැනෙන්නේ කොහොමද, රේ රළු බව දැනෙන්නේ කොහොමද කියලා ඒ දැනෙන දැනීමත් එක්ක හිඳීම තුලින් අන්න අර අර හිතට එන කාම අදහස් ඒ සිතුවිලි අතීත සිදුවීම් පොඩ්ඩක් දුරස් කරගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ විදිහට අර ගොරෝසු දේ අතහැරලා ඊට වැඩිය පොඩ්ඩක් ගොරෝසු දෙයක් ඊට වැඩිය ගොරෝසු භාවයෙන් අඩු දෙයක් අල්ලගන්න සිත වෙනවා. ඊට පස්සේ දෙවෙනුවට ඒ ගොරෝසු දෙත් අතහැරලා අන්න ඊටත් වැඩිය ගොරෝසු භාවයෙන් අඩු දෙයක් අල්ලගන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට පියවරෙන් පියවර හරියට පඩිපෙලක් නගනවා වගේ පඩිපෙලක උඩට යනවා වගේ අන්න පියවරෙන් පියවර ටිකෙන් ටික සැහැල්ලු දේවල් අල්ලගන්නවා. කලින් තරම් ඕලාරික නැති දෙයක් අල්ලගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහ ප්‍රතිපදාවකින් තමයි මේ කාමයන් දුරු කරන්න තියෙන්නේ. මේ කාමයන්ගෙන් හිත මුදව ගන්න තියෙන්නේ කොහොමද? අන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවකින්. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් මෙන්න මේ මධ්‍යස්ථ අවස්ථාව මෙන්න මේ සමබර අවස්ථාව හැමෝටම එකයි කියලා. නමුත් ඇත්තරම තමුන් ගෙවපු ජීවිත අනුව තමුන්ගේ ශක්තියින් අනුව අන්නේ මධ්‍යස්ථ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙනවා. එක එක්කෙනාට අදාළ විදිහට ඒ බැලන්ස් එක හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ටිකෙන් ටික මේ පරීක්ෂණය කරගෙන යනකොට තේරෙනවා මෙන්න මේ තත්ත්වෙන් ගියොත් මට මේකේ සමබරතාවයක් ළඟා කරගන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වෙන් ගියොත් මට මේ ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යන්න පුළුවන් කියලා අනේ විදිහට තමුන්ටම තේරුම් ගන්න පුළුවන් මොකද්ද මෙන්න මේ සමබරතාවයේ තියෙන්නේ කොච්චර වගේ තැනකද. මේ කාමයන් කොච්චර ප්‍රමාණයක් පරිභෝග කරමින්ද මම මේක ප්‍රහාණය කරන්න මේකෙන් මිදෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ කියලා තම තමුන්ටම පරීක්ෂණයක් කරගන්න පුළුවන්. වෙන කෙනෙක් කරන ප්‍රමාණය නෙමෙයි ඒ වෙනුවට ඒකිනුත් ආදර්ශයක් අරගෙන පරීක්ෂා කරලා බලන්න පුළුවන් මට ගැළපෙන ප්‍රමාණය කොච්චරද. අන්න ඒ ප්‍රමාණයට කරගෙන යනකොට ටික කාලයක් මේක වඩ아가ගෙන යනකොට අන්න තව වෙන බැලන්ස් එකක් හොයාගන්න පුළුවන්. තව වෙන තැනක මේ සමබරතාවය ඇති කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කාලයක් තිස්සේ ක්‍රියාවත් වෙලා හරියට අර පොසිල ඉන්ධන පාවිච්චි කරන ප්‍රමාණය 80% තියුණ එක ටිකෙන් ටික අඩු කරලා ඒ විදුවට අන්න සුලම් බලේ එහෙම නැත්නම් වෙන වෙන ඒ ශක්තියින් යොදාගෙන ටිකෙන් ටික කොහොමද අර ප්‍රමාණය වැඩ කරන්නේ අර 20%ක් තියෙන ප්‍රමාණය ඒ රිනියුවබල් එනර්ජි කොහොමද ටිකෙන් ටික වැඩි කරගන්නේ කියලා කරනවා වගේ පරීක්ෂණයක් තමයි අපි හැමතෙම කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහේ පරීක්ෂණයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ආදී සාන්
හරි මහත්තයා පොඩ්ඩක් ඉන්න මම ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නම් ඈ.
තෙරුවන් සරණයි ධම්මජීව හැමතුරෝ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වාසිර කොහොමද?
අපි ඉතින් කොහොමත් ඉතින් සැපෙන් සනීපෙන් තමයි ඉන්නේ අයිය මල්ලි වගේ. ඔය පැත්ත කොහොමද?
අපිට දැන් ප්‍රශ්න කිහිපයක් මද ලැබිලා තියෙනවා. අපි ඉදිරිපත් කරන්න පටන් ගන්න ස්වාමීන් වහන්සේ අපි කොටසක් නිරෝෂ ඉදිරිපත් කරේ කොටසක් අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. එහෙනම් මම පළවෙනි ප්‍රශ්නේ අහන්න. ගරු ස්වාමීන් වහන්ස, පරයන්කේ ආනාපාන සති භාවනාව භාවනාවට එළඹෙන විට හුස්ම නොදැනී යන අවස්ථාවක් අත්දකින් අතර සතිය යෙදුමින් මනස අවදියෙන් තබා ගැනීමට උත්සාහයක යෙදෙමි. නීවරණ වලින් බාධා නොමැත හිත පිට ගිය විට નિરાයාසයෙන් මූල කර්මස්ථානයේට මනස යොමු වේ. එහිදී ගැඹුරු ආශ්වාසයක් ආරම්භ වී කෙලවරවන ආකාරයත් ආශ්වාසයේ කෙලවර ඇති අවකාශය විඳිමින් දීර්ඝ ප්‍රශ්වාසයකට කෙලවර හුස්ම නැති වී යන අයුරුත් දකිමි. මෙය අත්දකින්නේ සතියෙන් නැවතත් හුස්ම නොදැනෙන ස්ථානයකට පැමිණේ. සතිය දුබලව ඇති විට මෙලෙස හුස්ම රැලි වරක් දෙවරක් පෙනේ. ඉන්පසු එවැනි බාධා නොමැතිව හිස් අවකාශය දෙස නිසලව බලා සිටිය හැක. සතිය ප්‍රබලව ඇති විට හිස් අවකාශය දෙස නිසලව බලා සිටින විට මෙලෙස මූල කර්මස්ථානයට ආපසු යෑමක් නැත. හිත පිට ගිය අවස්ථාවල සතියේ පිහිටෙන් අවකාශයේ සිට එය දකි. එවිට නැවත ආපසු පැමිණෙන්නේ අවකාශයටයි. මූල කර්මස්ථානයට නොවේ. එවිට හිත මදක් සැල්ලීම නිසා වීර්ය යොදමින් සතිය එම මොහොතට ගෙන ආ විට නැවතත් නිසසල සැහැල්ලු තත්ත්වයකට පත්වේ. සිතුවිලි කලාතුරකින් ආවත් සතිය පැමිණ ඒවා පළවා හරි. එවිට මනස අවදියෙන් පසුවේ. කය නොදැනී, ශබ්ද නොඇසේ, වුවමනාවෙන් බැලුවොත් දැකගත හැක. චේතනා රහිත අතර ඇලීම් ගැටීම් වලින් තොරයි. මූල කර්මස්ථානය සහ අවකාශය යන දෙකෙහිම කෙලවර පැවතිය දෙකෙහිම දෙකම දෙකෙහිම එක ලෙසම පැවතිය හැක. විනාඩි 40ක් පමණ මෙම තත්ත්වය පවත්වා ගැනීමට පුළුවන්ය. මෙම භාවනාවල ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජීවිතයේදී අත්දකින සැලීම් සහ කැපීම් ක්‍රමෙන් විරංජනය වන ආකාරයත්, ගැටීම් සහ ඇලීම් ලිහිල්වන ආකාරයත් අත්විඳි. කලබලකාරී අවස්ථා මගහැරීමට කැමැත්තක් ඇති වී ඇත. ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගෙන් ලැබුණු අප්‍රමාණ භාවනා උපදෙස් මට ඉමහත් පිටුවහලක් විය. අද මම යම් ස්ථාවර තත්ත්වයකට ඇත්නම් ඒට හේතුව ඔබ වහන්සේලාගේ අසීමිත ධර්ම දානය සහ ඉමහත් කැපකිරීමෙන් සිදු කරන භාවනා වැඩසටහනය. මා සෑම දුරස්ත භාවනා වැඩසටහනකම සහභාගී වීමලත් සියලුම ධර්ම දේශනා සහ සාකච්ඡා වලට සමන් දීමට උත්සාහ කළෙමි. මිනිකැට වැනි දහම් කරුණු ගිලිහි යාමට ඉඩ නොදී තරයේ ග්‍රහණය කර ගනිමි. මෙම ආත්ම විශ්වාසය මා බලාගත්තේ කමඨහන් සුද්ධ කිරීම හරහාය. මාන් අයගේ කමඨහන් වාර්තා සහ ඒවාට ලැබුණු උපදෙස්ත මහත් ප්‍රවේශමෙන් උපයෝගී කරගතිමි. විශේෂයෙන්ම ආධුනික යෝගීන්ට උපකාරී විය හැකි නිසා මෙම වාර්තාව ලීවෙමි. මෙවැනි මඟ පෙන්වීමක් ලොව කිසි තැනකදී මම දැක නැත. ඒ වගේම ලොව පුරා සිටින වැඩසටහන් මෙහෙයවන සියලු දෙනාගේම කැපකිරීම මිලකල නොහැකි තරම් වටින්නේ. මෙවැනි සම්මිශ්‍රණයක් ලොව කොහෙවත් නැත. එබැවින් මෙම කෙටි සටහන භාවනා උපදෙස් දෙමින් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පවත්වමින් කමඨහන් පිරිසිදු කරන සියලුම ස්වාමීන් වහන්සේලාට භාවනා වැඩසටහන් මෙහෙවන සියලුම පින්නතුන්ටත් උපහාරයක්ම වේවා. එමෙන්ම නිසරණ වණියේ නිවන් දොරටු වෙත අනිවාර්යයෙන්ම ගමන් කළ හැකිය යන විශ්වාසය ඇති කරගත යුතුය. අවසාන වශයෙන් උතුම් ලොකු ස්වාමීන් වහන්සේටත් නිස්සරණ වනෙහි සියලුම ස්වාමීන් වහන්සේලාටත් සහ වැඩසටහන් මෙහෙවන්න පින්වත් සියලු දෙනාටම මාතුළු යෝගින් සියලු දෙනාටම තිසරණ සරණින් ප්‍රාර්ථනා කරන ආකාරයටම නිවන් සැනසීම ලැබේවා. සාදු සාදු.
මේකේ අතරමැද ලියලා තියෙනවා මේ මම යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවායි කියලා, ඒක විතරයි මම විරුද්ධ වෙන්නේ. ඔතෙන් වෙනකොට වෙන්නේ ඇත්තට මම නැති වෙන එක. ඔය කියලා තියෙන ලියලා තියෙන විස්තර එකක්වත් මම කරන දේවල් නෙවෙයි. ධර්මයේ විශ්ින් කරන්න පටන් ගන්නවා. එතකොට ලොකු සාන්තියක් ඇති වෙන බව නම් හැබෑව. හැබැයි ඒ සාන්තිය මට ඇති වෙච්ච සාන්තියක් නෙවෙයි. ඔය අනිකුත් ඒ වාක්‍ය හර අනිකුත් වාක්‍ය වල සත්‍ය කියන දේට මේක ලෝක සත්‍යයට අයිති දෙයක්. අපි මේ ලෝක සත්‍යයේ දැනුම තුළ ජීවිගෙන යනකොට මම මොකද්ද ලැබුවා වගේ කියලා තමයි අපේ භාෂා විවහාරය කියන්නේ. නමුත් එහෙම එකක් මෙතන ලැබෙන්නේ නැහැ. මෙතන වෙන්නේ මම අස්ථාවර වෙන එකයි, මම අපපතිට්ඨිත වෙන එකයි, මම අනිදස්සන වෙන එකයි, මම නිර්ගුණ වෙන එකයි. ඉතින් ඒක මේ විතර බෙදා ගන්න එක නම් වටිනවා. හැබැයි ඉතින් තාම වැඩ තියෙනවා. ඔය අඬහැරපපා ඉන්නවට වෙනුවට, පාටි දෙම තමයි ඉන්නව වෙනුවට ඉදිරියට කරගෙන යන දිගටම බෙදා හදා ගන්න. එතකොට මම හිතන භාෂාවත් හැදිලා එයි. එසේම වේවා කියලා අපි යනවා ඊගාවකට.
සරේ ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, අසල හතරක පමණ කාලයක සිට සක්මන් හා පරියංක භාවනාවේ යෙදෙන නිවසේ එදිනදා කටයුතු කරන විටදී කයේ ධාතු ගුණ දැනී දැන්නේවා සියුම් වී ඇත. බණ අසන විටදීද සියුම් වූ කම්පන චංචල කයෙන් දැනේ. මෑතක සිට බණ අසන අවස්ථාවවලදීද සියුම් වූ කයේ දැනීම සමගම නින්දත් නුනිදත් අතර දැනීමකට යයි. ඉන්දත් නුනිදත් අතර දැනීමකට යයි. බණ හොඳින් ඇසෙන බව සිතේ. නමුත් නැවතත් පියවි තත්වයට එන විටදීද කයේ දැනීම මෙලෙසම පවතී. නමුත් බණ ටික හරියට ඇසිලා නැහැ. ඒ නිසා පසුව නැවත අසමි. සූම් එකේ බණ අසන බොහෝ අවස්ථාවලදී මේ සිදුවේ. උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔතන බණ කියනවා, බණ අහනවා කියන්නේ එකම දේ නැවත නැවත කියනකොට අපි කියනවා මේක බණ කියනවා වගේ කියලා. ඒ වගේම එකම දේ නැවත නැවත අහනොත් බණ අහනවා වගේ කියලා හිතනවා. බණ අහන කෙනාට තමයි තේරෙන්නේ බණ දන්නේ නැහැ කියලා. බණ අහන්නේ නැති මිනිහා මේ දෙයක් තියෙන බවක්වත් නොදන්න බවක්වත් දන්නේ නැහැ. ඒක නිසා අපි මේ නොදන්නා බව දන්නකම හොඳයි. ඒ නිසා දිගට මේ කටයුත්ත කරන්න දැන් ඉතින් කෝච්චියට නැගලා ඉන්නේ. කොහොම කෙරුවක්වත් ඔය අපාර්ට්මන්ට් එක ඇදිලා යනවා. කම්පාර්ට්මන්ට් එක. ඒක නිසා බය කෝච්චියෙන් බයින් නැතුව නිතිපතා දෛනික වැඩපිළිවෙලේ මේ සතිය පැවැත්වීම කරගෙන යන්න. එතකොට කොහොමඩක්වත් ඔය ගැම්ම ඔය ජවයේ තව වැඩිනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
ඊරෝ ශීලඟ ප්‍රශ්නේ මට තියෙන ප්‍රශ්නේ මට මන් අනේවනේ
හොඳයි
ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය සතියේ ලැබුණු උපදේශ වූයේ සිතිවිලි ශබ්ද වර්ණ ප්‍රകൃතිය වූ විට සක්මනට වඩාත් ලංව බැලීමට අද්දකින් මෙසේ වාර්තා කරමි. කාලය විනාඩි 50යි. සක්මනේදී සිතිවිලි ධාරාව නොනැවති සක්මනේදී සිතිවිලි ධාරාව නැවති ගොරෝසු ආනාපානයේ මතුවී හුස්ම පිටවන හා ඇතුළුවන ශබ්දයක් පිම්බීමක් හැකිලීමක් නිරීක්ෂණය විය. ගොරෝසු ආනාපානයේ ප්‍රകൃතිය වුවත් අසකින් සක්මන් කරන්නා දැනේ. අවට පරිසරය හා ශබ්ද පෙනේ ඇසෙයි. එම පොළවේ වෙනස්කම් බාධා තැන් පැහැදිලිව පෙනේ. මේ සියල්ල අතරින් නිශ්චල හා නිදහස් සිත දැනේ. පැහැල්ලු හා ප්‍රබෝධමත් හිත බොහෝ වෙලා පැවතිනි. වහන්සේගේ අදහස් හා උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය විදිහට මේ තමන්ගේ ස්ථාවරයේ මාර්ගවල බලන්න පුළුවන්. මේ ඒ කියන්නේ කඩෝ ડિස්ට්‍රැක්ෂන් එකක් එනවා. මේ ස්ථාවරේ මාරු කරන්න ඉස්සෙල්ල සතිය අඳුර ගන්න ඕනේ, මූල කර්මස්ථානේ අඳුර ගන්න ඕනේ, අසතිය අඳුර ගන්න ඕනේ. අනේ අසතිය අඳුරගත්තට පස්සේ පුළුවන් අසතියට තැන දීලා නැත්නම් මූල කර්මස්ථානේ නොවන දෙයට තැන දීලා එතන ඉඳලා තමන්ගේ මූල කර්මස්ථානේ බලන්න. මේක සාමාන්‍ය රහස්සොත්තු සේවාවක කරනකොට වැඩක්. සාමාන්‍ය පොලිස් සේවාවේ නම් තමන්ට නියමිත රාජකාරී කරන තැන යුනිෆෝම් එක ඇඳගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් රාජසත්තු සේවාව බලන්නේ හොරාගේ තැන ඉඳගෙන. හොරු ඉන්නේ කොහෙන්දද කියලා බලන්නේ හොරෙක් වගේ තමයි හැසිරෙන්නේ. පිස්සෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ස්ථාවරේ මාරු කරගත්ත ගමන් අපි සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් වෙනවා. සාමාන්‍ය වැරදි කරන්නන් අතර අපි වැරදි කරන ගමන් අපේ නික්ලේශී තැන, අපේ නිර්මල තැන, අපේ ക്ഷേම භූමියද බලනවා. ඉතින් ඥානපෝනික සාංශේ පොතේ ලියනවා අපේ ക്ഷേම භූමිය, අපේ නිර්මල තන, අපේ නික්ලේශී තන කවදාවත් අපි අතහැරලා යන්නේ නැහැ. අපේ ජඩ හිත තමයි මේ නික්ලේශී භූමිය, මේක අතහැරලා හිත පිට ගියා, සද්ද ඇහුණා, වේදනා දැනුණා, අරිමේ කියලා චෝදනා කර කර ඉන්නේ. නමුත් අර කලින් කියපු අවස්ථාව හැටියට ඉදිරියට ගියේ කෙනාට තේරෙනවා ඒ ගියත් අපේ ക്ഷേම භූමිය අපි අතහැරලා යන්නේ නැහැ. ඉන්ක්‍රෙඩිබල්. කවදාකවත් මේ මොකක්ද කියන්නේ අපිට පාදම පාදස්තය එහෙම නැත්නම් පදනම පාවා දෙන්නේ නැහැ. එහෙම පදනමක් අපිට බුදුහාමුදුරුවෝ අල්ලලා දීලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ ඒකට කෙනෙහිලිකම් කරන වෙලාවක, වෙච්ච වෙලාවක කෙනෙහිල්ලේ ඉඳලා මූල කර්මස්ථානේ තියා බලන්න. ඉතින් ඒ නිසා සසංහිමි ධමනකේ සංඥාව සහිත මනස සහිත මේ මනුස්සකය අපිට නිවන් දොරටුවක්. ඒක ඇතුලේ ඉඳලා පිට බලන්නත් ඕනේ, පිට ඉඳලා ඇතුල බලන්නත් ඕනේ. තමන් පණ ඇති කෙනෙක් වගේ මලමිනියක් දිහත් බලනවා. දැන් මලමිනිය මන් දිහා බලයින් හරි බලනවා. ওই දෙක අතර කිසිම වෙනසක් නැතිව තේරුම් ගත්ත දවස තමයි අපි ජීවත් වෙන්න පටන් ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට.
ස්වාමිනාංශ ඊළඟට එකම යෝගාවචරයක් දවස් දෙකක ලියපු වාර්තා තියෙනවා. මම ඒ දෙක කලින්
පස්සේ වටාව කියවොත් මට ඇති දෙකේ
පස්සේ හොඳ ස්වාමීන් වහන්සේ නම් මේ තමයි මෑතකම ලියපු වටාව. ආනාපානසති භාවනාව ඔබ වහන්සේගේ පෙර සතියේ උපදේශ අනුව සිතුවිලි තුලින් ආනාපානයේ දෙස බලා හිඳින්නට ඉතා පහසු බව භාවනාවට වාඩි වූ මොහොතේ සිට හැඟුණි. ඉතා ඉක්මනින් සිත තැන්පත් වී සිහින් ආලෝකයක් සිසාරා පවතින බව දැනුනි. වෙනදාට ආනාපානයේ සිට ආලෝකයේ දෙස බලා සිටිමි. අද ආලෝකයේ සිට ආනාපානයේ දෙස බලා සිටිමි. සිත ඉතා පැහැදිලිව සිතිවිලි වලින් කරදර නොවි බොහෝ වේලාවක් සිටිය හැක. විනාඩි 45කට පමණ පසුව ආනාපානෙන් නැගිට සක්මනට ගියමි. ඒ භාවනාව කාලය තුළ ශරීරයේ මස් නලියන ගති දැනුණත් ආනාපානයෙන් සිටිමි. ඉඳහිට සිතිවිලි ආවත් ඒවා පැවතුමින් කරදර කළේ නැත. ශරීරයේ නොදෙනී යමින් නැවත දැනෙමින් භාවනා කළෙමි. දෙපා වලින් වේදනාවක් පැමිණි නිසා ආනාපානෙන් නැගිට සක්මන් කළෙමි. සක්මන ප්‍රභාගය. සක්මන් කිරීම පටන් ගත් තැන සිට සිතිවිලි තුලින් සක්මන් කළෙමි. සිත බොහෝ නිසසල විය. සිතිවිලි ඉතා ඉක්මනින් අමතක වන බව දැනුනි. සක්මන් කරන දෙපා පිළිබඳ අවධානය එකදු පයකදීවත් නොගිලියුණු බව සිතමි. නිදිමතින් විසිවන බවක් දැනුනි. එක් පාදයක ලොක්වීමක් වැනි දෙයක් සිදුවීමත් සක්මන් සිදුවීත් සක්මන් කළෙමි. ලොක්වීමෙන් වැටෙන්නට යන නිසා සක්මන් නතර කළෙමි. එදිනෙදා කටයුතු වලදී සිහියෙන් සැහැල්ලුවෙන් කටයුතු කරමි. සතුටින් දවස ගත කරමි. ද්වේෂයක් හෝ තණ්හාවක් දැනුණු විගසට ඊට විරුද්ධව සිතීමෙන් ඒවා යටපත් කරමි. එසේ වසර ගාණක් පුහුණු වී ඇති බැවින් ඉතා පහසුවෙන් එදිනෙදා දැනෙන සාමාන්‍ය ද්වේෂය, ඊර්ෂ්‍යාව, ආශාව ඉක්මනින් යටපත් වේ. එරි ද්වේෂය යටපත් වීමට දින කිහිපයක් ගත වේ. එතම ස්වාමිනාන්සේ වර්තා
ඒකේ මුල් ප්‍රදේශය ආලෝක වගේ දේවල් වල ඉඳගෙන ආනාපානෙ බැලීම ගිය පාර අපි දීපු ගෙදර වැඩ කරපු රිපෝට් එකක් නිරෝෂයි උදේයි දෙන්නම් පොරොන්දු වෙලා තිබුණා කරලා එවන්නම් කියලා. නමුත් මේවා මම හිතන්නේ උදේ කී වර්තාව නෙවෙයි වෙන්නේ ඇති.
මගේ වර්තාව නෙවෙයි ස්වාමිනාන්සේ.
ඒ නිසා ওই දෙන්නා ගෙදර වැඩ කෙරුවේ නැහැ කියලා පන්ති පිටිපස්සේ දන ගසන්න වෙනවා. හැබැයි ළමයි දෙන්නෙක් විතර ගෙදර වැඩ කරලා තියෙනවා. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ අපේ ගෙදරට අමුත් එක්ක ආපුවාම අපි අමුත්තගේ පැත්තෙන් තමයි ගෙදර හැසිරෙන්නේ. ගෙදර වැඩ ටික යනවා. ඉතින් ඒ වගේ ආපු අමුත්ත වැදගත්ද නැද්ද කියන එක ලොකු වැදගත් ප්‍රශ්නයක් නෑ. කොයි අමුත්තත් සාමාන්‍ය තේරවාදී අපි ක්‍රමයට හැටියට අමුත්තන්ත සංග්‍රහ කිරීමේදී ලංකාවේ ප්‍රථම තැනක් අරගෙන තියෙනවා. ඉතින් ඒක කරනවා නම් ගෙදර දොරේ ඉදින්දා වැඩ කරනවට වැඩිය උනන්දුවක්, ප්‍රබෝධමත් ගතියක්, අවදි භාවයක් වැඩි අමුත්ත එක්ක ආපුවා. දැන් අපි හිතුවොත් අමුත්ත හොරෙක් කියලා. අපි ඒ අමුත්තට සලකනවා. එතකොට අපේ අවදිය තුන්ගුණෙක වැඩි වෙනවා. ගිතරැත්තු බලන්න ඕනේ. ආප අමුත්තට කිමං වෙහෙත නිවන්න ඕනේ. දැන් මෙයාට ඇවිල්ලා තියෙන වෙන න්‍යාය පත්‍රයකට. ඒක බලන්න ඕනේ. අන්න ඕක තමයි අපේ පරම අරසාව කියන්නේ. ඒ නිසා එන හැම කෙනෙකුටම සලකන්නේ සලකනවා කියන්නේම එයා පිළිබඳ ඔත්තු බැලීමක්. තොත්තු දීමක් නෙවෙයි. ඉතින් ඒක මේ යත තේරුම් ගන්න බෑ සදාචාරවාදියාට. සදාචාරවාදියාට තේරෙන්නේ නෑ මේ අමුත්තට සලකන්නේ ඇයි ගෙදර කට්ටියට අමතක කරලා කියලා. ඊට වැඩිය අමුත්ත හොරෙක් නම් ඩබල් ෆෝල් විජිලන්ස් තියෙන්න ඕනේ. සර්විලියන්ස් තියෙන්න ඕනේ. ඒක ගෙදර ඔක්කොටම තේරෙන්නේ නැහැ. ගෙදර අනික් කට්ටිය ඉතින් තේ හදලා දෙයි, අවශ්‍ය දෙයක් ගෙනත් දෙයි, වැසිකිලි කැසිකිලි පෙන්නයි. නමුත් ගෙහිමියා දැනගන්න ඕනේ මේ අනතුරුදායක තත්ත්වය ඉක්මවා ගන්න නැතුව අමුත්තට වැටහුනොත් ඔත්තු බලනවායි කියලා වැඩේ කොට උඩ. එම මොනවාක්වත් හොඳින් ඉඳ කරන්න බැරි නම් අමාරුයි නිවන් දකින්න. එනිසා එන හැම අමුත් එක්කම වැඩක් ගන්න ඕනේ. වැඩ ගන්නේ කොහොමද? ඒ අමුත්තර සලකනවා gedara ayita වැඩිය නැත්නම් gedara ayita වැඩිය අමුත්තක් කරලා ඒ අතරමැදම දන්නවා මේ ඇවිල්ලා තියෙන න්‍යාය පත්‍රයකට කියලා. ඉතින් ඒ නිසා පිටින් එන බාහිර අරමුණු සියල්ලට මේ විදිහට සලකන්න ගත්තොත් ඒ සියල්ලම අපි යන ගමනේ padipel බවට පත් වෙනවා. ඊට පස්සේ රචනය ලෝකේ තියෙන ලස්සනම රචනය බවට පත් වෙනවා. අපි සලකන සැලකිල්ලෙන් කරන්නේ මිනිහට හෙල්ලෙන්න ඉඩ තියන්නේ. අවශ්‍ය හැම දෙයක්ම දීලා වැඩි නටන්න නැතුව ඉඳලා ඵලයන් උඹේ හැම එකම රෙකෝඩ් වුණා පුතා කියලා යනකොට ඕන්නම් report එකක් දීලා පිටත් කරනවා. ඒ මේ බෝගම්බර පිටනේ තිබ්බා ඒ දවස්වල ඒ දවස්වල විජේවීර මහත්තයා රෝහණ විජේවීර ඇවිල්ලා පැය 5ක කතාව. මිනිහා දෙන්නේ පැය 6 7 කට. ඉතින් ඒකට අපි දන්නෙත් නැහැ වැඩි ජීවිපේක පිළිබඳව. ඉතින් ඒකට CID කාර්යෝ දාලා තිබ්බා. බෝගම්බර පිටේදී මම නම් ගියේ නෑ. අන්තිමට බලනකොට හැම CID කාර්යයකම පිටේ බෝඩ් එකක් ගහලා තියෙනවා CID කියලා. උන්ට පේන්නේ නෑ. CID කාර්යයට පේන්නේ නෑ. හැම එකාගෙම පිටේ බෝඩ් එකක් තිබුණලු CID කියලා. ඒ කියන්නේ උන් JVP කෙන් සර්විලියන්ස් ඉලවන්නේ. ඔබ බණ අහපන්. ජීවිතේ ගත අහපන්. හැබැයි ඔබ දැනගනින් ඔබ marked recognize. ඔය මොකක්වත් ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. ඔය මොනම දෙයක්වත් අද ගමේ පැත්තේ රටේ උගන්වන්නේ නැහැ. දෙමාපිය උගන්වන්නේ දෙමාපිය කරන දරුවට අරසාව දෙන්න. මොන අරසාවද? ඌට කියන්න ඕනේ අනාරක්ෂිත තැනකදී ජාම බේර ගන්න හැටි කියලා දෙනවනම් මං කියන උන්ට දෙමාපියෝ කියලා. දෙගුරුන් කියලා. පුබ්බාචාරිය කියලා. එහෙම නැතුව මුන් කුල්ලෙන් වහලා මුල්ලේ තියලා හදන දරුවෝ පින්න පුහුල් ගෙඩි වගේ අවුවට වැසට පුපුරලා පෙන දාලා මැරලා යනවා. ඒකනේ කොරෝනා වලට වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හදලා දෙන්න ඕනේ පොඩි උන්ට කියලා දෙන්න ඕනේ ඕන බාහිර අරමුණක් වලින් අපි කියලා නෙවෙයි නෙන්නේ ආපුවාම ඒකට ඒක උඩ ලගිනවා. ඒක උඩ නගිනවා අස්සේ අපිට ටැංකාවක්. නැගලා gedara තියා බලන්න. එතකොට මූගින් වෙන හැම දෙයක්ම පල්සයක්ම අපිට වැටෙන්න පටන් ගන්නවා. ওই දෙවෙනි වතාවද ලැබිච්ච අපි බලාපොරොත්තු වෙමු ටොරොන්ටෝ පැත්තෙන් ඒ වගේ කටහඬවල තව තව ඇසේවා කියලා. ආ මේ තුන්ගුණයක් අවදි භාවයක් අප්‍රමාද භාවයක් ඇති වෙලා තියෙන බව දැනගෙන හතර පහ ගුණයක් වැඩි කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. ස්වාමීන් වහන්සේ බාර දීපු පරිශ්‍රණය ඇත්තටම වෙන පොඩි වතාවක් ගිය බ්‍රහස්පතින්ද මම ඉදිරිපත් කරා ධම්මකුසල ස්වාමීන් වහන්සේට. මම ඒක අදයිත් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ.
ඔව් ධම්මකුසල එච්චර දක්ෂ නැහැ. මං වගේ දක්ෂ නැහැනේ මොහොතයි ටික. ඉතින් ඒ නිසා මේ අන්ත එකේදී අපි වැඩේ බාර දෙනකොට හිටියෙත් නැහනේ. ඒ නිසා ඔය කුද්ධිපත් කරපෙක්කනාගේ කුසලතාවයක් නැතිකම
තියෙන්නේ. ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ.
ඔව් ඉදිරිපත් කළා බැනුම් ආපං.
ලෑස්ති. මගේ ඊට පස්සේ මගේ ගෙදර අඩියුස්පත්
කරන්න. අයම්බු කුටි කාපං.
එහෙම
බැනුම් අහලා බෑනේ උඹට ටික හයියෙන් රිදෙන්න ගහන්න ඕන.
පුරුදුයිද? ස්වාමීන් වහන්සේ ඒ දීපුවා අවාදේ එක මන් තේරුම් ගත්ත විදිහට සක්මණ කරගෙන යනකොට එක අවස්ථාවක සක්මණට හොඳ සතිය තියාගෙන ගියාම එක අවස්ථාවක සක්මණ ඉබේටම වෙන බව දැනටපත් වුණ වෙලාවේදී වහන්සේ කිව් විදිහට පිටිවිලි එනකොට මූල කර්මස්ථානයේ හිටම වෙන්නේ නැතුව මම පිටිවිලි ඉඳන් බලන්න කියපු දේ මම කරපු දේ හරියටම හරි නැතුව ඇති මට පුළුවන් උනේ පිටිවිලිත් ඇති වෙනවා නිකන් යන්ත්‍රයකින් වගේ සිතිවිලි ඇති වෙනව නැති වෙනවා එකත් පේනවා සක්මනකුත් කර ඉබේට වෙන බව වැටීමක් තියෙනවා හැබැයි මට තේරුන්නේ මම සතියෙන් ওই දෙකම දිහා බලාගෙන ඉන්න විදිහට වංශයේ කියපු දේ එනම නෙවෙයි කියලා මට හිතෙනවා එකම සාමිනාච මගේ වර්තා
බේස් එක මාරු කරනවා කියන එකයි මේකේ වටිනාකම. ඉබේ සක්මන සිටුවෙන් තැනට යනකම් මේ හිටියා කියන එක වටිනවා. ඒක එහෙම වෙන්න ඕනේ. සක්මනේ වසතිය පිටව ගන්න බැරි වාහනයකටවත් නැගලා නැති මිනිහෙකුට ක්ලච් පා ගන්න නැතුව ගියර් මාරු කරනවා කියන එක ගන්නන්න බෑනේ. මං කියන්නේ පරණ ගියර්. වාහනයකුත් ගිහිල්ලා හොඳට ස්මූත්ලි ගියර් එක මාරු කරන දැනගෙන එයාට කියන්න ඕනේ ක්ලච් එක පා ගන්න නැතුව කෙලින්ම සෙකන්ඩ් එක ඉඳලා තර්ඩ් එකට දාපන් කියලා. වල්ල කට්ට පන්න ගන්න නැතුව ආන්න එහෙම කරනකොට බේස් එක මාරු කරන එකයි මේකේ තියෙන්නේ. බේස් එක මූල කර්මස්ථානේද ද්විතීයික කර්මස්ථානද කියලා. එතකොට ද්විතීයික කර්මස්ථානේට බයක් නෙමෙයි ඇති වෙන්නේ සෙල්ලක්කාරකම. උඹ වරෙන් ආවොත් උඹ උඩ නගිනවම උඹේ කර උඩ නගිනව කියලා අර ගෙදරස්සේ අතෑරලා අර පිටින් ආපු අස්සේ ආවට නැගලා කොහොමද ගෙදරස්සේ එතකොට වැඩනේ ඌ නිකන් සක්මන් කරනවා. ආන්න ඒ අස්සේ දිහා බලන්න. ඉතින් ඉන්සාවේ ලියපු වර්තාව හරි හැබැයි ඉස්සර කියවපු වර්තාවල ඊට වෙලී බොහොම දක්ෂව ඒක ඕගනිකලි ලියලා තිබුණා. ওই දෙන දාමිටියක් පස්සෙන් ඇදී යනවා. හැබැයි මාතෘකාවට බැහැලා තියෙන නිසා එච්චර මිදි බණින්න දෙයක් නැහැ. උදේ වරු වෙන නිසා උදේට බණින්නේ නැහැ මම. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. නමස්කාරය. ආසල ස්වාමීන් වහන්සේ මම බණ ගන්න කියනවා. ස්වාමීන් වහන්සේ මේ සක්මන් කරනකොට විතර නෙවෙයි සාමාන්‍ය දිනදා ජීවිතේ වගේ දිනදා ජීවිතේදී නිකන් අවදි වෙන වෙලාවකදී මට සතියෙන් අවදිනකොට වෙච්ච දෙයක් එක්ක මම කියපු භාවනා උපදේශ ටැලි කරන්න තමයි මම උත්සාහ කරේ. ඒ වෙලාවේ සක්මන දිහා බලන් ඉන්නවත් ඇවිදින දිහාත් බලන් ඉන්නක සිතුවිලි සිතුවිලි එනවා යනවා එනවා යනවා. නමුත් ඒ සිතුවිලි දිහාෙන්ද සක්මන දිහා බලන් ඉන්නකොට ටික වෙලාවක් ගියද්දි සක්මන කරන එකත් ඒක ඒකේ සතිය පවත්වා ගන්නේ නැතුව ඊට පස්සේ සිතුවිලි වල තියෙන නිකන් චෛතසික වගේ නිකන් ඇවිත් දැන් ද්වේෂයක් මොකක් හරි අකමැති දෙයක් ආවනම් එහෙම ඒ අකමැති දෙය පිටින් ආපු දෙයක් මම ඇතුලෙන් මේකට පොහොර දාන මේ ලෙවල් එකක් තියෙනවා වගේ එහෙම එහෙම දෙයක් තමයි මට දැනුනේ. මේක මම එක දිහා බලලා ඕනනම් මට වර්ධනය කරගන්නත් පුළුවන්, ඕනනම් අතහැරලා දාන්නත් පුළුවන්, ඕනනම් ඒක ඉඳත් පුළුවන් ඒ සිතුවිල්ලෙම. හැබැයි සතිය සතියෙන් බලාගෙන මේ සිතුවිල්ලේ ඕනනම් එයාට ද්වේෂ කරන්නත් පුළුවන් වගේ තත්වයක් තියෙනවා. ඒ වගේම ලස්සන කාර් එකක් දැක්කම, අස කරන වාහනයක් දැක්කනම් ඒකේ ඒක දිහා බලන්නත් පුළුවන් සතියෙන් බලලා, ඕනනම් ආස කරනවා කියලා බලන්නත් පුළුවන් නොබලා සතියෙන් ඒක දිහා නිකන් චිත්‍රේ ඔබ වහන්සේගේ කමරහන් අනිත් වෙන දීලා ඇහිලා තියෙන විදිහට පුළුල් චිත්‍ර දිහා බලලා නිකන් කැන්වස් එක දිහා බලනවා වගේ එහෙම කරන්න පුළුවන් ගතියක් යන්තමට එනවා යනවා එනවා යනවා වගේ තමයි ස්වාමීන් වහන්සේ දැනුනේ. ඊට අමතරින් දැනුණා මේ නිකන් අනුකම්පා ගතියක්, මං ගැන අනුකම්පාවක් ඇවිල්ලා ඊට පස්සේ ඒක අනිත් මිනිස්සු ගැනත් නිකන් අනුකම්පාවක් එහෙම එහෙම හැඟීමකුත් ඒත් සමගින්ම ආවා.
බේස් එක මාරු කරලා කතා නම් හරි, නමුත් බේස් එක මාරු කරලා බේස් එක ගැනයි බලලා තියෙන්නේ. මං කියන්නේ බේස් එක මාරු කරලා මූල කර්මස්ථානේ තියා බලන්න කියලා. ආපු රූපයේ ඉන්න හිතවිලි වල ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න එපා. ඒකේ läග ගන්න විතරයි. ඒකේ läගලා තමන්ගේ මූල කර්මස්ථානේ මේ රට ඉඳගෙන නම් හුස්ම ගැනීම ඉබේ සිද්ධ වෙනවාද, ඉඳගෙන ඉල්ලක ඉබේ සිද්ධ වෙනවා, සක්මන නම් සක්මන ඉබේ සිද්ධ වෙනවාද කියලා. මං ඉස්සලාම ටොරොන්ටෝ ගිහිල්ලා එහා කෙළවරේ සක්මන් කරද්දී රින්ඩෝ නිරෝෂ කියන එක ඇවිල්ලා මයි ළඟට ඇවිල්ලා මට ඩිස්ටර්බ් කරලා මගේ සක්මන කැඩුවා. ඒකල කිව්වා ඒ කාර් එකට ටින්ටඩ් ග්ලාස් දාලා තියෙන්නේ, ජිප් එකට ජිප් එක එහා පැද්දා කරන්නේ අනික් අයට පේන්නේ නැති වෙන්න තමයි කිව්වා. මං ඌට බැන්නා මම සක්මන් කරාදී ඇවිල්ලා කතා කරන්න එපා කියලා තියෙනවා, අනික් පිසු දැක්කොත් මටත් බැනුම් ආන. මේක ජිප් එක එහා පැත්තේ ඉඳගෙන මම එතෙන් දෙනකොට මට කචුකුචු කචුකුචු ගහනවා. ආයෙ මං එහා පැත්තට ගිහලා එනකම් බලලා ඉන්නවා. ඕක තමයි ඔය දැන් කමට අංශුද්ධ
කරන්නේ. ඒ නිසා තමයි
තමයි අනුන්ගේ කමට අංශුද්ධ කරන්නේ. දැන් මට භාවනා කරනකොට මගේ සක්මන කඩපු එකට ඇති වෙච්ච අකුසලේ තෝ තාම ගෙවනවා.
හාමුදුරනේ එහෙම එහෙම කියමු ස්වාමීන් වහන්සේ, මොනවද කියන්න ඕනේ කියලා. අකුසලයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ,
කුසලයක් නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. මගේ සක්මන කඩපු එක
බෝහන්සේ
කුකුලා නැසූ එක, දදේ ඔබගේ පාළු යකා, තව එක බුදු දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා, එලා බැලුව එල්ල හෙළුව මුල්ල, හෙළුව හෙල්ල මුල්ලම බෙල්ල මර තැනේ. ඕත් අනුන්ගේ වගේ වට දෙවෙනි කර්මස්ථානේ වෙලා, එතකොට දෙවෙනි කර්මස්ථානේ බලන්නේ ඌගේ කරදරේ දැකලා කරදරේ ඉන්න ගමන් මම හොල්මන ධක්මංක නැටි බලන. තේරෙනවද?
එහෙම
තමයි ස්වාමීන් වහන්සේ ගියේ. මේ එන හිතවිලි තියා බලනවා, කාර් එකක් දැක්කොත් ඒක බලනවා, ඒක මුල මැදාක බලනවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. භාගයකට ලකුණු ලැබෙනවා එතන ඉඳගෙන gedara diha බලන්න. මූල කර්මස්ථානේ මේ වෙලාවේ අනායාසයෙන් මමෙක් නැතුව, තණ්හාවක් නැතුව, මාන්නයක් නැතුව සිද්ධ වෙන හැටි. ඒක ප්‍රපංච නැහැ. එතකොට බුදු වෙලා මූල කර්මස්ථානේ කරන එක බුදු වෙලා. ඒකේ කඩප්පුලි හිතේ ඉඳලා ඒකේ ඉන්නව විතරයි. ඒකේ වගතුක විස්තර අලගිය මොන ගිය බලන්නේ. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කරදරේ පදනම් කරුවොත් තමන්ගේ කීකරු මූල කර්මස්ථානේ දියා බොහෝ මුදිතාවෙන් බලන්න පුළුවන්. තේරුණාද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. කලින් තවපාර බලලා තිබුණ ඇත්තරම ඔය දෙන්නට තව ඉතින් ගෙදර වැඩ තව දවස් සවසුමානියක් දෙන්න වෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ.
දමයි ස්වාමීන් වහන්සේ.
හරි.
අපේ වෙලාව නම් ඉවරයි. අතක් උස්සලා තියෙනවා ආරි අමරතුංග.
ආරි කියන්නේ දවල්ට බලමු කියලා. අපි මේ කමඨාන් සුද්ධ කිරීමට යන්න හදන්නේ. ආරි ආගෙන ඉන්නවා නම් අද අපි වර්චුවල් රිට්‍රීට් එකට යනවා. මම ටොරොන්ටෝ කට්ටියටත් කතා කරනවා. විනිපෙග් ඕනම කෙනෙක් මේ දවස්වල අපි පටන් අරගත්ත රිට්‍රීට් එකක් යනවා. ඒකෙත් සාමාන්‍ය විනාඩි 40ක් 50ක් විතරනක ප්‍රශ්න තියෙනවා. ඉතුරු වෙලාවට පොඩ්ඩක් ප්‍රියංකාට පොඩ්ඩක් ගතමනාවක් දීලා අල්ලසක් දීලා ෂේප් කරලා තියාගෙන ඉන්න. ප්‍රියංකා අහගෙන තින්නේ?
ප්‍රියංකා මොල්ලි කොල්ලනේ සොන්නා.
ඔව් ඔව්.
ප්‍රියංකා නෑ සමිනන්ත, මම අහගෙන ඉන්නවා. ආරි
ආරි ප්‍රියංකාට දානවාද?
ප්‍රියංකා මොන්සන් මේකේ නෑ. අද
අද නෑ.
දැන් නෑ. ඒ වුණාට දවල් එකට දාමු අපි.
හොඳයි සමිනන්ත. මම පුළුවන් අද බැරුණොත් මම වෙන වෙලාවක හරි ජොයින් වෙන්නම්.
ඔබට මම බැරි වෙන්නේ මොකක්ද? නිකන් ගෙදෙට්ලා නිකන් පිනටරලා ඉන්න මනුස්සයා. මොනා තියෙන්නේ? දත් ගලවනවද?
නෑ ස්වාමීන්
වහන්සේ, මගේ වැඩේ වැදගත් වැඩේ නිසා ආරි බලාපොරොත්තු වෙනවා අපි එකට විතර. ඒත් හොඳයි, එතකොට අපිට එව්වා මේ රෙකෝඩ් වෙනවා. හොඳින් තෙරුවන් සරණයි.
අපිට මෙහෙතු නෝත් ඇමරිකාවේ ඉන්න කට්ටියට නම් ටිකක් අමාරුයි ලංකා වේලාවෙන් එකට ස්වාමීන් වහන්සේ
සම්බන්ධ. අපිට අපි ඒක නිකන් තෑගකට දුන්නා මිසක් කරේ ඉල්ලුවේ නැහැනේ. උර චක්‍රමාලයක් විදිහ නිකන් ගොඩුවේ දාගන්න යන්න එපා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ, නම ඔබ වහන්සේට ඔබ වහන්සේගේ වන්දනා කරන්න.
නෑ නෑ, වන්දනා කරන්න කුසල ආමතුරු ඉන්නවා මිස.
වන්දනා ස්වාමීන් වහන්සේ, අවසරයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබේවා.